గర్భస్వామిన్ సార్, మీ 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 సూత్రి తోరాగని మీది తవ విశిష్టమ లక్షణ కీపేత్మ పేను మైతని విన సూత్రవుల నటి మీ కుసంబేనువర ఉదయని రజ్జురు అంగి అంతఃపురి సామావతి అతను మీ పంక్షీయ పంక్షీయ పంక్షీయమ మగపల లభము ఇతని బుద్ధుంగిన్న కాలము ఇతడు బుద్ధుకెనిగ్గిం బనహెవ్వేట్నే అసుమహాసావకేంగిం బనహెవ్వేట్నే సహకన్ వాంసలాగిం బనహెవ్వేట్నే స్వామిన్ వాంసకెనిగ్గిన్ బనహన్ నెత్వ మే 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 అంతఃపుర స్త్రీన్ మగపల లభువ ఇతడు పూజ్య ఉత్తరానుమతి దాసీయగిం బనహాల ఇతకొట అప్పటి విశిష్టమ దయక్ పేను మీ కళ్యాణ మిత్రయ మునగహీమ సహా కళ్యాణ ధర్మే లభీమ తుల సిధు ఆశ్చర్యవత్ సిద్ధ్య సూత్ర స్వామివాసి గినాలి ఎటువంటి ఏకం అవస్థాన స్వామివాసి ఎంతనక ఎస పెనవేద్ద ఇతన లోకే పెనవే మే మోహయ్యాయి మితని స్వామివాసి గినహర పేవ మిమ ఆయతన పర్యాయ పంచస్కంధ పర్యాయ పటిచ్చ సంపద పర్యాయ చతురార సత్య మీ శీలుమ శీలుమ మంచంతిటిక ఎక్కుతుకర్ల మీకు అవబోధ కరగంట పులువం ఇస్తానియ ఇతర సూర్యమాన్సి మీ ఆయతన నిసా చదివిన విపర్యాసే అహాత్మతంది గత్తి ఇతర అప్పటి గంధ తేని బుధ్వాంధుడు అంగి మీ ఉదాహరణ వాక్యని మేము గాతావు ఇతకొట అసనిసా అసనిసా మీ లోక మోహే విన ఆకారి పిలుబంధు స్వామివాసి తవటిగా ఎస నిసా తన ఆయతన నిసా మే మోహయ ఇత ఇతామ వటిని తన అప్పటి ఇతనిని ఏక తవటిక అప్పటి మతుకొరల గానికి ఉత్సాహకరము సుగరు సాయన్ మాన్స్
ఉందాయి తెరవన్ సరనాయి ఇతండి మాట్లాడి నీ విరది కిరి మాకరన్నోన ఇతను మీ ఉదయన సూత్రే తీన కారణాటికట విత్తరాక అప్పి సీమా ఉన్నొత్తుందాయి నెత్తంగా అప్పి అరే అనిత్ కారణాటిక మే అని సంగృహిత పొత్తిని కానీ మూలిక బుద్ధి వచ్చని అయితే పస్సే పశుకాలీన సంగృహిత పొత్తిని ఏ వగే తమై సామావతి కుజ్జుత్తర దాసియగిం బనహో వగే కారణ తీయన్ని మితంది హిమార హిమ కారణయా నే మితనర మితంది మే కానీ ලොකු කාරණයක් නෙවෙයි නමුත් අර අපි මූලික බුද්ධ වචනය කියන තැනට ආවට පස්සේ මේ නිදානේ තියෙන්නේ උදේන රජතුමා උයනට ගියාට පස්සේ අන්තපුරයේ පිච්චුණා මේ ඊපස්සේ සාමාවති ඇතුළු 500ක් මේ දුනා කියන කාරණය පිණ්ඩපාතේ වැඩි සාමීන් වහන්සේ නාදා කියනවා දැකලා ඒක භාග්‍යතුන් වහන්සේට කිව්වට පස්සේ ఇతంది మీ ఈ పంచే దిన సోతాపన్న సక్కుదాగామి అనాగామి ఉనా కిల ఈ కారణావ పెహదిరి కెల కియనవ అనివార్యం ఇతంది మీ ఇతంది కాగిం బనహలద కియన కారణయ కేర హిమ సదహనక్ వెన్నై కొహమారి వేవా కవురు హరి బుద్ధ భాషితయక్ వేవా శ్రావక భాషితయక్ వేవా ఇతర వేన దహమం ఇస్మతు వెనవానం ఇతన గొడక్ వటినా ఇతిన్ మితంది అర్మం మే లోకే కిన సూత్రే గత్తే మే గాతావట పొడ్డక్ ఎలియర గిహిన లోకే కిల కియన్నే మన వగే తిన కారణయత్ ఎక్క తమై మన వగే కార మే పొడ్డక్ సూత్రయక్ పెట్టర గిహిల కరుణక్ ఇదిరిపత్ కరణ తమై గత్తే ఎట్టకొడ మితంది మే గత సూత్రయక్ తమై మే కంద లోకసూత్రయ గాత్ర పస్సే ఇతంది మీ మహాత్మ్య దం ఇతంది లుజ్జతీతి కోపికే తస్మా లోకోతి ఉచ్యతి ఇతంది అరి మీ మూల సిద్ధాంతే తమై ఇక్కడ కొమ్మది కానీ పదనమ తమై లుజ్జతి కేన సంసిద్ధ్యం మేక తమై ప్రధానమైన లుజ్జతి లుజ్జతి కిర కానీ లుదు వినవా కానీ లుజ్జతి కిర కానీ మీ లుజ్జతి కిర కానీ లుదు వినవా వినాశ వినవా కిన అర్థమై దీన తీయండి లుజ్జతి మీ తిన్న మీ బ్రేక్స్ ఆఫ్ ఫోల్స్ దీన తీయండి లుజ్జతి ఇతకొట లోకయ కిర కానీ లుజ్జతి వినాశ వినవా ఇతకొట వినాశ వే కిర కానీ ඒකට නිදර්ශන හැටියට කිංච ලොජ්ජති. කිංච ලොජ්ජති. කිංච කියන්නේ කුමක්ද ලුදු වෙන්නේ? කුමක්ද ලුදු වෙන්නේ? අන්න චක්කුංකෝ වික්කෝ ලුජ්ජති. ඇස විනාශ වෙයි. දැන් අපි ගොඩාක් දුරට අපි අරගන්නේ විනාශ වෙන ඇසනේ. ගොඩාක් දිනක් අපි ගන්නෙ මොකද? විනාශ වෙච්ච ඇස. ඇස සුදු වීම. එහෙම නැත්නම් මොනවා මුඛාක් හරි එක කලාප වලින් හැදුණා කියපු ඇහැ කියන නැත්නම් සතර ධාතු වලින් මොහකින් හරි හැදුණා කියලා හරි අර එහෙම කතාවක්. ලුදු වෙනවා කියන ලුජ්ජති විඳෙන. විඳීම නැත්නම් ලුදු වීම කියන තැනින් තමයි අපි ගත යුත්තේ. නේද? දැන් මෙන්න මෙහෙම අර්ථයක දැන් අපි ඇස කියන එක කතා කරන්න වෙන්නේ අතරම පෙනීමත් එක්කනේ. නේද? ඇස කියලා කතා කරන්න බෑ පෙනීමෙන් තොරව. දැන් මම ඉන්න තැන මම මේ මොකද්ද මම වාඩිලා ඉන්න පුංචි මෙට්ටේක මේක මෙට්ටේ මම වාඩි වෙන කලින් පැත්තක තිබුණා. ඒකට මෙට්ටේ කියලා කියන්න බෑ ඇත්තටම. පැත්තක තියෙනකොට වාඩි වීමේ කෘත්‍යයේදී තමයි මෙට්ටය කියලා කියන්නේ. දැන් මගේ ඉස්සරහ තියෙන පිහියක් තියෙනවා. දැන් මේ පිහිය වෙන්නේ දැන් මේ පැත්ත. දැන් මම කියනවා මගේ ඉස්සරහ පිහියක් තියෙනවා කියලා. හැබැයි පිහියක් වෙන්නේ කැපීමේ කෘත්‍යයේදී. එතකම් මොකක් හරි තින් ලෝහ උපකරණයක්. දැන් මම කියනවා මගේ මේ පැත්තකින් තියෙනවා මේ කොස්සක් තියෙනවා කියලා කියනවා. මේ පැත්තක. ඇත්තට මේක කොස්සක්ද? ඒක අතු ගන්න උපකාර වෙන මොකක් හරි උපකරණයක්. හැබැයි කොස්සේ කියන ව්‍යවහාරය වෙන්නේ අතුගෑම කියන කෘත්‍යයත් එක්ක. දැන් අපිට පුළුවන් කමක් තියෙනවා නම් ඇස කියලා කියනකොට අපේ පින්වත් මහත්මයාට ඇස කියන දේ නෑ කියන්නෙත් නැතුව ඇස කියන දේ නැහැ කියලා කියන්නෙත් නැතුව නේද? මේ දැන් ඇතර දැන් ඇස කියන කියලා පස්සේ ඇස පේනවද? ඇසට ඇස පේනවද කියලා බැලුවොත් ඇහැට ඇහැ පේන්නේ නැහැ නේද? ඇහැට ඇහැ පේන්නේ නැහැ. මේ මොකද්ද කණ්ණාඩියකින් බැලුවට පස්සේ ඒ පේන්නේ ඇහැ නෙවෙයි. හරි පුදුම. මේ කියන්නේ ඇහැ කියන්නේ කොහොමද ඒක ඇහැ කියලා කියන්නේ නේද? සමහර වෙලාවට මේ ඇහැට මේ මොකද්ද මේ දැන් හිතන්නකො මෙහෙම කාරණයක්. ඔන්න මගේ ඇහැට ඇහැ පේන්නේ නැහැ. ඇහැ බලන්න නම් මං කණ්ණාඩියක් ඉස්සරහට යන්නවා. කණ්ණාඩියක් ඉස්සරහට ගියාට පස්සේ පේන්නේ ඇහැද ඇහි ප්‍රතිබිම්බයද කියලා බැලුවොත් මේ පේන්නේ ඇහැ නෙවෙයි ඇහි ප්‍රතිබිම්බය. හරි. ඇහි ප්‍රතිබිම්බය පේන්නේ කණ්ණාඩියෙන් කියලා කියමුකෝ. ඔන්න රාත්‍රී කාලයකදී මේ කණ්ණාඩි ඉස්සරහට දැන් මේ රෑනේ. රාත්‍රී කාලයක කියන්නේ මං කියන්නේ මේ අඳුරුයි කියන අර්ථය. ලයිට් මොනවත් නැහැ. දැන් ඇහැ පේනවද? පේන්නේ. දැන් මොකද කරන්නේ? අපිට ඇහැ පේන නැති නිසා මම හිතමු මොකක් හරි ටෝච් එකක් හරි මොකක් හරි ගහනවා කියලා හිතමු. දැන් ටෝච් එක ගහන්න ඕන මොන පැත්තටද?
ඇස පැත්තට.
ඇස පැත්තටනේ. දැන් කලින් කිව්ව නේද ටෝච් එක ගහන්න ඕන? මේ කියන්නේ ඇහැ පේන කණ්ණාඩි හරි හරි පැටල් ඉස්සහගතයිනේ. ඇහැට ඇහැ පේන්නේ නැහැ. ඇහැට ඇහැ පේන්නේ නැති නිසා යන කණ්ණාඩියක් ඉස්සරහට කණ්ණාඩිය බලන්න. ඔක රෑකට ගියාට පස්සේ රෑ ගිහලා ටෝච් දැන් ගහන්න ඕන හරිනම් කණ්ණාඩියෙන් නම් පේන්නේ කණ්ණාඩිය පැත්තට නේ ටෝච් එක ගහන්න ඕන. දැන් ටෝච් එක ගහන කණ්ණාඩිය පැත්තට නේ ඇහැ පැත්තට. ඇහැ පැත්තට ටෝච් එක ගහුවට පස්සේ දැන් ඇහැ බලන්න ආයි එළිය වැටුණාට පස්සේ මූණ පැත්තට ගහුවට පස්සේ ආයි ඇහැ බලන්න ආයි කණ්ණාඩි දිහා බලන්න ඕන. හරි නිකන් මොකද්ද ඒකනේ? ඒක හරි පුදුමයිනේ. ඇහැට ඇහැ පේන්නේ නැහැ. ඇහැට ඇහැ බලාගෙන කණ්ණාඩියක් දිහාට යන්න ඕන. රෑට ඕක වුණා නම් කණ්ණාඩියෙන් පේන්නේත් නැහැ. කණ්ණාඩිය පැත්තේ නම් කන්න පේන්නේ, රෑක ඒ පේන්නේත් නැහැ. ඒකට ටෝච් එකක් ගහන්නත් ඕන. ටෝච් එක ගහන්න ඕන කොහටද? ඇහැ මූණ පැත්තට. ඒකට මූණ පැත්තට ටෝච් එක දිහා ගහලා ආයේ කණ්ණාඩිය පැත්තට හැරෙන්න ඕන ඇහැ බලන්න. එහෙනම් අපිට ගම්ම වෙන මේ කාරණයක් තියෙනවා. මේ මොකද්ද? මේ ඇහැට ඇහැවත් බලන්න බෑ. ඔය අපි කියන මේ සම්මුතිය, අපි ඔය කියන මෙන්න මේ මේ මෙන්න මේක තමයි ඇහැ කියලා මේ මොකද්ද මේ කියලා සමහරට බලු අහලත් ඇති. අර මේ ගීතේකුත් තියෙනවා. කවුද අර මේ මිල්ටන් පෙරේර වගේ අර සෝභා අලංකාරේ මුහුණේ තමන්ට දැක ගන්නට බැහැනේ, බලන්නේ ඒ ශ්‍රියාව කැඩපතට මීලයි. එහෙම අහලා ඇති නේ සමහර. සෝභා අලංකාරේ මුහුණේ, මුහුණේ හරි ලස්සනයි, බල තමන්ට දැක ගන්නට බැහැනේ. මූණේ ලස්සන, මූණෙම බලා ගන්න බෑනේ, බලන්නේ ඒ ශ්‍රියාව කැඩපතට බීලයි. ඒ ශ්‍රියාව බලන්න නම් ඒක ලස්සන බලන්න නම් කොහට දෙබ්බින්ද වෙන්නේ? කණ්ණාඩියට බලන්න. මූණට මූණ පේන්නේ නැහැ. يعني ඇහැට ඇහැ පේන්නේ නැහැ. හැබැයි දැන් ඇහැක් නැත් නෙවෙයිනේ නේද? ඇහැක් නැත් නෙවෙයි. ඇහැ කියන කාරණේ නැත් නෙමෙයිනේ. පේනවනේ. එහෙනම් පෙනීමත් එකයි ඇහැ ගැන කතා කරන්න වෙන්නේ. පෙනීමත් එක්කනේ. එහෙනම් මෙන්න මේ ඇහැ කියන ව්‍යවහාරය දෙන්නේ. يعني පෑන කියන්නේ අතට අහු වෙන ස්පර්ශනීය ද්‍රව්‍යාත්මක භෞතිකමය වෙච්ච කාරණේට නෙමෙයිනේ. ලියද්දිනේ පෑන වෙන්නේ. අන්න ඒ වගේ බලද්දී ඇහෙන. බැලීම කියන්නේ මොකක්ද කියන කාරණය අන්න ඒක විමසන්න යමු වෙනවා නම් ඒකත් එක විමසලා මේ විමසන පෙනීම කියන්නේ මොකක්ද කියලා විමසීමක් එක්ක බාහිරෙන් කියලා දෙන ක්‍රමයක් එකේ විමසීම පැත්තට යමු වෙන පුළුවන් නම් කියන්නේ සරලව ගත්තොත් ඇහැ කියන්නේ මොකක්ද කියලා විචක්ෂණයක ඉස්මතුවක් වෙනවනම් ඒ විචක්ෂණය ඔස්සේ අපිට යම් ආකාරයක වැටහීමක් ඇති වෙලා ඒ වැටහීමත් එක්ක සතියක් පවත්වන්න පුළුවන් නම් සිහියක් නුවණක් වීරයක ඉස්මතුවක් වේ නම් සිහියක නුවණක වීරයක් ඉස්මතුවක් වේ නම් අන්න එතෙන්දී අපිට පුළුවන් කම මේ තියෙනවා මේ ලෝකයක් එක්ක එකතු නොවෙන්න ලෝකයක් එක්ක එකතු නොවෙන්න පුළුවන්කම තියෙන නිසා ඇස කියන්නේ පෙනීමේ කෘත්‍යයක් එක්ක. එහෙම නැත්නම් එහෙම නැත්නම් කෙනෙක්ට ඇහැ කියන්නේ මොකක්ද? ඇහැ කියන දේ නෑ කියන්නෙත් නැතිව. හැබැයි ඇහැ කියන තමන්ගේ පූර්ව නිගමන නිෂ්ඨාවන්ට ගිහිලා එහෙම යන්නේ නැතුව මොකක්ද කියන්නේ කියලා විචක්ෂණයකට යන්න පුළුවන් නම් හිතන ගතියක් එක්ක බාහිරකට යමු වෙලා බාහිරෙන් පෙන්වන කාරණයක් පෙන්වන ක්‍රමයක් එක්ක ඊට අනුගතත්වයක් දක්වන්න පුළුවන් නම් අන්න මෝහ සම්බන්ධනෝ කියන පැත්තට යන්නේ නැහැ. මොකද අපි හිතන ගතියකට බාහිරෙන් කල්යාණ මිත්‍රයා පෙන්වලා දෙන්නේ අපි ඉන්න පෙනීම පෙනෙද්දී ඒ පෙනීමත් එක්ක ඒ නොරැඳිය යුත්තක රැඳීමක් අසත්‍යක අසත්‍යයක් සත්‍ය කරගෙන ඒ මත ලෝකය කියලා පැවැත්මක ඉන්නවා කියන කාරණය එයා හිතන රටාවට අනුරූපව බාහිරින් පෙන්වන දෙන ක්‍රමයක් එක්ක. ඉතින් ඒ නිසා අපි පින්වත් මහත්මයා යන්නට ඕන දැන් ලෝකය කියන කාර්යය නැත්තම් පැවැත්ම ඇහත් එක කතා කරමු. එතනදී ලුජ්ජති ලෝකය කියන ලුජ්ජති ලුදු වෙනවා බිඳෙනවා කියන අර්ථයෙන් බිඳෙන ගතිය. එතකොට ඇහැ කියන්නේ බිඳීමත් එක නැත්නම් විනාශ වෙයි. විනාශ වෙච්ච ඇහැ නෙවෙයි. ඇහැ වැය වෙනවනේ පෙනීමට. අන්නේ පෙනීමත් එක්ක තමයි අපි විමසිය යුතු වෙන එක එක ක්‍රමයක්. එහෙම නැත්නම් ඇහැ කියන්නේ මොකද්ද කියලා සංකල්ප වලට යන්නේ නැතුව, ඇහැ නැහැ කියන්නේ නැතුව ඒ විචක්ෂණයක් ඉස්මතු කරලා ඒ ඒ විමසන ගතියත් එක බාහිරට යොමු වෙද්දී බාහිරෙන් කල්යාණ මිත්‍රේ එන්නල දෙන ක්‍රමයක් එක විමසීම ඉස්මතු වුණාට පස්සේ මෝහයත් එක්ක ලෝක ලෝකයක් එක්ක ගැටගෙන යන්නේ එක ඒ යන පැත්තට යොමු වෙන එකක් නෑ. ඒ විදිහට කල්පනා කර විචක්ෂණයක් එක්ක යොමු වෙද්දී. තිරුවන් සරණයි.
ඔව් ගරු ස්වාමීන් වහන්සේ, ස්වාමීන් වහන්සේ ඊට විචිත්‍ර චිත්‍රා කරා. එතකොට යම් තැනක ඇස පැනවෙයිද එතන ලෝකේ පැනවේ මේ මෝහයයි. එතකොට අපි ගත්ත ඇස, ඊට පස්සේ අපි ආලෝකයේ ටෝච් එකක් හරි උදාහරණයට ගත්තා, කණ්ණාඩියට ගැහුවට පේන්නේ ටෝච් එක. එහෙමනම් ඇහැ දිශාවට ගහන්න ඕනේ, එතකොට තමයි ඇහැ කණ්ණාඩියෙන් පේන්නේ. එතකොට අපි දැන් ඇසයි ආලෝකයයි, ඇසයි ටෝච් එකයි ඒ ඇතු වුණා. ඊට පස්සේ මේට අමතරව තව මෙතනට අපි මේ විඥානයත් පහළ කරගෙන මේ ඇසයි ඇසයි ආලෝකයයි විඥානයයි, එහෙම නැත්නම් හේතුඵල ක්‍රියාවලියක්, මේ හේතුන් නිසා සිදුවෙන ක්‍රියාවලිය තුළින් මෙවැනි ක්‍රියාවලියක් මේ බාහිර රූපේ ඇසපැන වෙනවා. එතකොට මේ මේ මෝහයයි. එතකොට මෙතන සිදුවෙන්නේ හේතුඵල ක්‍රියාවලියක් මිසක් අපිට මෙතන පනව ගන්න දෙයක් මතු කර ගන්න නොහැකි බව තවදුරටත් විඥානියත් වූ ඇසයි රූප ඇසයි ආලෝකයේ පමණක් තිබ්බත් මේ ක්‍රියාව සිදුවෙන්නේ නැති බවත් තවදුරටත් විග්‍රහ කර ගන්න බැරි වෙනවා.
තවදුරටත් කියන්නේ මහත්මයා, මම ඒක නිකන් අර මේ මේ අපි ඇහැයි කියලා ගන්න එක මේ මේ මේක දැන් අපි අර මාස ඇස ගන්න ඕනේ ඇහැ කියලා, ඒක ඇහැයි කියලා ගන්න එකේ අසත්‍යතාවය පැහැදිලි කරගන්න නිදර්ශනයක් විතරයි ඒ ගත්තේ. එහෙම නැතුව මේ ඇහි විග්‍රහයක් කරන්න ගියා නෙවෙයි, මේ ඇහැ කියලා ගන්නවා කියන ගත්ත එකේ වැරද්ද පෙන්වන්න දීමක් විතරමයි ඒ ගත්ත කාරණයෙන් ගත්තේ. එහෙම නැත්නම් මේ ඇහැ කියන්නේ මොකක්ද කියලා හොයාගෙනම යනවනම් මොනින් දකිද්දි මේක තියෙන්නේ හුදෙක් මේ පටිච්ච සමුප්පාද ක්‍රියාවලියක් විතරයි කියන එක එහෙම දාන්න බෑ. එතකොට අපි ඇහැකුත් තිබිලා ඒ ඇහැ සිද්ධ වෙන්නේ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියකින් කියලා වැරදි මානයකට වැරදි පැත්තකට යනවා. මේ ඇහැ කියන්නේ ඒක අර භාවිතයක කියන්නේ දැක්මක් භාවිත වෙද්දී දැක්මේ භාවිතයට බාහිරින් දීපු විග්‍රහයක් විතරයි මේ පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ. එහෙම නැතුව ඇහැ මෙන්න මෙහෙමයි වෙන්නේ කියලා කියන එක නෙමෙයි. ඒක පොඩ්ඩක් මේ ඒක මහත්මය අපි නිවැරදි කරගන්න ඕන, නැත්නම් අපි වැරදි මානයකට යනවා. මේ ඇහැකුත් තියෙනවා, ඒ ඇහැ මෙන්න මේකෙන් මෙන්න මෙහෙම වෙනවා මෙහෙම වෙනවා මෙහෙම වෙනවා එහෙම එකක් නේ වෙන මේකෙන් පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියක් විතරයි වෙන්නේ කියලා එයාට එතකොට පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියකුත් තිබිලා ඇහැකුත් තිබිලා ඒ ඇහැ වෙන්නේ මෙහෙමයි කියලා දිහලා එතකොට අර අනිත්‍යයි කියන වචනේ එතනට ගන්න බැරි වෙනවා මහත්මය. මේක අර වෙන කියන්නේ මෙතනදී ඇහැ කියන්නේ මොකක්ද කියලා විචක්ෂණයක් බාහිරට යමු, විචක්ෂණ ගතියක් එක බාහිරට යොමු වීම, නැත්නම් මේ බාහිරින් කියලා දෙන ක්‍රමයක් එක්ක හිතන ගතියකට බාහිරින් ක්‍රමයක් කියලා ඊට අනුරූපව හිතාගෙන යෑමක් තමයි කියන්නේ. එතකොට අවිද්‍යාවෙන් හටගත්ත කියන්නේ එයා වෙන්නේ එයාගේ මෝඩකම නැති වෙන එක විතරයි. එහෙම නැත්නම් හුදෙක් මේක මේ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියක් වගේ හිම එකක් දාපු ගමන් තියෙන හැට මෙන් තියෙන හැම මෙන්න මෙහෙමයි වෙන්නේ කියලා අපි ඒක තව වෙන විදිහකට තව උත්තරයක් හදුවා කියන තැනට යනවා මහත්මයා.
ඔසවන තිර පැහැදිලි ස්වයන් වාක්‍ය අර මේ හේතුඵල පරිසම්පන්න ක්‍රියාවලියක් වශයෙන් නෙවෙයි ස්වයන් වාක්‍ය පෙන්වන්නේ මේ මේ ඇස. ඒ කියන්නේ අපිට අර ටෝච් එකක් අවශ්‍ය නැහැ. ඇස නැමැති ඇස කියන එක හොයාගෙන යනකොට මෙතනින් ඈතර වීමක් මිසක් එතරවීමක් හෝ අනිත්‍ය ධර්මයක් මතු කරගන්න පරියායක් වශයෙන් ස්වයන් වහන්සේ පෙන්වීම අපෙන් අපි බොහොම සතුටටපත් වෙනවා. තිරුවන්
වඩා නිවැරදි මහත්මය, ඔබතුමා සිහිපත් කරපු කාරණේ වටිනවා. අර 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 කාරණා ඔක්කොම කිව්වේ අර සින්දුවක කෑල උද්දාලා ඒ ඔක්කොම කිව්වේ අපි දැන් මේ මේ මතක මේ මේක ඇහැයි කියලා අර භෞතික වශයෙන් හිතාගෙන ඉන්න එක. හැබැයි මේක මේ මේක නෙවෙයි කියලා කියන්න යනවනේ. පෙනිද්දි තමයි ඇහැ මේකේ කියලා කියනවා හරි මේක නෙවෙයි කියලා කියනවා හරි එහෙම නෙවෙයි. මේකේ කිව්වත් ඇහැ වෙලා මේක නෙවෙයි කියලා කිව්වත් ඇහැ වෙලා මේ කියන්නේ පෙනෙද්දි පෙනීමත් එක්ක තමයි එහේ කතා කරන්නේ, පෙනීමේ කෘත්‍යයත් එක්ක. අන්න ඒක එතනින් හොයාගෙන යන යමුනා නම් වඩා වටිනවා. ඒකට අර නිර්වචන විග්‍රහ මේක වෙන්න මෙන්න මෙහිමයි කියලා මේ කරුණු දාන්නේ නැතුව දාපු ගමන් අපි හා මේක මෙන්න මෙහිමයි වෙන්නේ කියලා අපි නිගමනයක හිර වෙනවා, දැනුමක හිර වෙලා යනවා. ඒ අර නිර්වචන කියලා කියන්නේ බාහිරින් අර මේ භාග්‍යතුන් වහන්සේ දීපු කාරණයක්. මේ කියන්නේ සිදුවෙන කියන්නේ නුවණින් දැක්මට දකිද්දි මේ නුවණක දැක්මකට බාහිරින් දීපු විග්‍රහයක් තමයි හේතුඵල කියලා කියන්නේ. ඒ පටිච්චසමුප්පාද මෙසේ කියලානේ කියන්නේ ක්‍රමයක් පෙන්වන්නේ. හරි.
ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න වෙලාව තියෙනවා නම්
හොඳයි.
ස්වාමීන් වහන්සේ මේ දැන් අපි අපි මූලික දේශනා චතුරාර්ය සත්‍ය දුක්ඛ දුක්ඛත හේතුව නැති කිරීම මාර්ගය. ඉතින් දුක කියන එක ඉපදීම ලැඩවීම වගේ කියලා කියලා ස්වාමීන් වහන්සේ අන්තිමට කියනවා සංක්ෂේපයෙන් කිව්ව පංච උපාදානස්කන්ධයම දුකයි කියලා. ඉතින් ස්වාමීන් සාමාන්‍ය ලෝකේ අපේ දුකක් කියලා එකක් තියෙනවා. එතෙන්දී මේ මොකද්ද මේ දුක, දුකට හේතුව ඊට පස්සේ කාමතණ්හා භවතණ්හා විභවතණ්හා එහෙම තියෙනවා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මේ කෙටියෙන් කිව්වොත් පංචමනස්කන්ධයේ දුකයි. ඒ දුක සහ සාමාන්‍ය ලෝකයාගේ දුක මේ දෙකම ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් වෙලාවත් තියෙනවා නම් පැහැදිලි කර දෙනවා ඊළඟ සැරේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. දැන් එතෙන්ද යන දුක කියන කියනකොට දැන් ගොඩාක් දෙනෙක් අර අපි විඳින
සම්මුති ලෝක.
ඕකේ. අපි ගොඩාක් දෙනෙක් දුක කියලා කියන එක අපි විඳවන දුකත් එක්කනේ නේද? මේ විඳවන දුකත් එක්ක හැබැයි භාග්‍යතුන් වහන්සේ දුකයි කියලා කියන්නේ සංස්කාර තමයි දුක හැටියට පෙන්වලා දෙන්නේ. පංච උපාදානස්කන්ධ වේවා කුමන හෝ කාර්ය සියලුම ජාති ජරා මරණ ඔය සියන සබ්බේ සංඛාරා කියන වචනයක් එකනේ භාවිත කරන්න භාග්‍යතුන් වහන්සේ. සියලු සකස් වීම තමයි සබ්බේ සංඛාරා දුක්ඛාති. එතකොට ඒ සියලු සකස් වීම තමයි දුකයි කියලා භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දෙන්නේ. එහෙම නැතුව අපි දැනට විඳින දුක් මේ මොනවද මේ කතා කරන්න වෙන්නේ මේ මොනවද
සම්මුති ලෝකයේ කියනවා පැහැදිලි ස්වාමීන් වහන්සේ. නමුත් අර බුදුන් වහන්සේ පෙන්වන දුක සහ දුකට හේතුව මේ ඒ ඒ පෙන්වන දුකට හේතුව කාම තණ්හා භව තණ්හා යෝව තණ්හා මේ තුනේ බුදුන් වහන්සේ පෙන්වන දුක කොහොමද මේකට හේතුව ඒක නිසා ඇති වෙනවා කියන්නේ. පංච උපාදස්කන්ධයෙන් අපි කිම දුකයි කිව්වොත් සංක්ෂේපයෙන් කිව්වොත් එතකොට කාම තණ්හාව නිසා භව තණ්හාව නිසා විභව තණ්හාව නිසා කොහොමද මේක දුකත් එක්ක මේකට හේතුවක්
වෙන්නේ? මේ දුක පිරිසිදු දකිද්දි සමුදය ප්‍රහාණය වෙනවා. ඒ කියන්නේ දැන් අපි තුමු පංච උපාදානස්කන්ධය කියනකම සෝප උපාදානස්කන්ධය ස්වરૂපයට ලං වෙච්ච ගොඩක් කියන්නේ ස්වરૂපයට ලං වෙලා ඒ ස්වરૂපයකට ලං වීම රූප කියන කාරණය ඒ ගෝචරත්වය විමසගෙන ගියාට පස්සේ කාම තණ්හා කියන්නේ කැමැත්තෙන් ඇලීමකට භව තණ්හා පැවැත්මෙන් ඇලීමකට විභව තණ්හා නොපැවැත්මෙන් ඇලීමකට කියන කාරණයකට යන්නේ නැහැ. පිරිසිඳ නොදැකීම නිසාම තමයි නොවිමසීම නිසාම තමයි තදබි නන්දති. එහෙම නැත්නම් ඒ තැන්වල සතුට වෙන්නේ. ඉතින් ඒ නිසා කියන්නේ ප්‍රධානම කාරණය තමයි හොයන්නේ නැති ඒ පිළිබඳව විමසන්නේ නැතිකම. විමසන්නේ නැතිකම නිසා නැත්නම් පිරිසිඳ නොදකින නිසා තමයි අපි මේ තණ්හා කෘත්‍යයත් එක්ක ඇලෙමින් කියන්නේ සත්‍යය සසර යන්නේ. උණු බලන්න සත්‍යයයි සසර යන්නේ අවිද්‍යාවයි තණ්හාවයි නිසානේ. ඒක තණ්හාව දුරු කරන්න නම් අපි කරන්න ඕන මොකද්ද? අවිද්‍යාව දුරු වෙන්න ඕනේ. අවිද්‍යාව කියන්නේ යම්කිසි පැවැත්මක ඒක ජාති ඉපදීම වෙන්න පුළුවන්, ජරා දිරීම වෙන්න පුළුවන්. සංකිට්ඨේන සංක්ෂිප්ත වශයෙන් ගත්තොත් පංචපාදානස්කන්ධයම වෙන්නත් පුළුවන්. නිසා ඒ පංචපාදානස් කියන්නේ රූපපාදාන කන්ද රූපය ස්වරූපයකට ලංවීම, එහෙම එක එකක් තමයි ඒ සොකියත්වයක ඉස්මතුවක් වෙන්නේ පැවැත්මක. එතකොට දැන් අපිට යොමු වෙන්න පුළුවන් රූප මොකක් හරි රූපය කියන තැනකින් අපිට යන්න පුළුවන්. සක්මික මේ කියන්නේ රූපය කියන තැනකින් අපිට යොමු වෙන්න පුළුවන්.
එතකොට
ඒ අන්නේ රූපය කියන්නේ මොකක්ද කියලා අපි හිතමු. මේ අපිට මේ වෙලාවේ මොකක් හරි, මට දැන් මේ වෙලාවේ ගහක් පේනවා.
හරි අපි මෙහෙම එක මට ඇතුළත් කරන්න අසයිකට මේ අපි ගමු ලස්සන බුදුරුවක් දැක්ක.
හරි.
හරි ස්ටැචු එකක් හද බේරක් කර. එතකොට එතෙන්දි ආසාවෙන් බැඳිලා යනවා.
ඕ ඒ කියන්නේ දැන් බුදු දැන් මෙහෙම ගත්තොත් ඔබතුමාට බුදු පිළිමේ බුදු පිළිමයක් උනේ කොහොමද?
ඒක විපරීත
අපි එහෙම යන්නෙත් නැතුව සරල මට්ටමේ දැන් බුදු පිළිමයක් කියන්නේ බුදු පිළිමය උනේ විපරීත කියන කාරණයකටත් බුදු පිළිමය මේ වෙලාවේ උනේ කොහොමද? බුදු පිළිමය උනේ පෙනීමක් එක්කනේ.
ආ එහෙමයි සර්.
සරලව ගත්තොත් පෙනීමක් එක තමයි බුදු පිළිමය උනේනේ.
එහෙමයි.
නැත්නම් අඳුන ගැනීමක් එක්කනේ.
එහෙමයි.
එහෙම නැත්නම් බුදු පිළිමය කියලා හිතුවානේ.
එහෙමයි සර්.
එතකොට දැන් පෙනුන් නැත්නම් අඳුන ගත්තේ නැත්නම් දැනගත්තේ නැත්නම් බුදු පිළිමයක් කියලා ප්‍රකට වුණේ නැත්නම් බුදු පිළිමයක් කියලා හිතුවේ නැත්නම් බුදු බුදු එහෙම නැත්නම් බුදු පිළිමය අල්ලනවානේ. අල්ලනකොට තද ගතිය. අන්න එහෙනම් බුදු පිළිමයක් මට බුදු පිළිමයක් උනේ පෙනීමක් එක්කනම් අන්නේ පෙනීම කියන්නේ මොකක්ද කියලා හොයාගෙන ගියොත් පෙනීමෙන් ඈතර වෙනකොට මම කතාවක් අත් බුදු පිළිමේ කතාවක් අත් ඉස්මතු වෙන්නේ නැහැ.
ඉන්න සංගති පස්ස ස්පර්ශයේ ඒ ඒ තැන්වලදී විදර්ශනාවෙන් කියන්නේ යථාභූත ඥාණයෙන් දකින්නකොට එතෙන්දී ගැලවෙන එකද ස්වාමීන් වහන්සේ කියන්නේ.
ඉන්න සංගති පස්සෝ කියලා කියන්නේ ඒක විග්‍රහයක්නේ.
එහෙමයි.
ඉන්න සංගති පස්සෝ කියන එතන අර පස්ස කියන වචනේ තමයි මතු කරන්නේ. යෙදීම මොකද? දැන් මේ වෙලාවේදීම පෙනීම. ඉන්න සංගති පස්සෝ කියලා කියන්නේ තුනක ඉන්න කියන්නේ තුනක්. සංගති කියන්නේ එක්ක යාම කියන වචනේ පස්ස තුනක එක්ක යාමට තමයි ස්පර් පස්ස
රූපය විඥානයයි තුන එකතු වීම.
ඔව් ඒ තුනේ එකතු වීම මිසක ඒ කියන්නේ ඔතෙන්දි ගොඩාක් අය ගන්න ඔතන ප්‍රධානම වචනේ තමයි සමහර අය ඇහැ රූප චක්කුංචාවසෝ වික්‍රේ උපජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ කොහොමනේ කියන්නේ. එතෙන්දී ඔය කියන්නේ එතෙන්දී අර ඔතෙන්දී අර ඇහැ කියන ප්‍රධාන වචනේ තමයි එක්වීම කියන කාරණේ. එක්වීම කියන කාරණේ එක්ක යාම කියන කාරණේ අපි ගොඩාක් දුරට එක්කලා ඇස රූප ඇසේ විඥාන තමයි කරුණු තුන. හැබැයි මේ ඒ කරුණු ටික කොහොමද කියන්නේ. හරි ඔය හොඳට සුලභව අහපු උපමාවක් අහලා ඇතිනේ ගොඩක් ඔය දේශකයන් වහන්සේලා එහෙම කියන. දැන් අර කිරිටි එකක් හදන උපමාවක් එහෙම අහලා ඇතිනේ දුපුතම.
එහෙමයි සර්.
ඔය අර ආවෙ තියෙන අපි හිතමු සීනි
කිරිත් නැතු සීනි නැතු එක වෙන්නේ නැතුනේ එකක නම වෙන්
කරන එක. අන්න එතෙන්දී ගන්න වෙන මේක දැන් ඔතෙන්දී සීනි පිටි තේ කොළයි උණු වතුරට දාලා කවලම් කරනවනේ නේ.
එහෙමයි.
සංගති එක්ක යම එහෙම එකතු එහෙම කවලම් කරනකොට ඒ අර මේ එතෙන්දී ගන්නේ අපි ගොඩාක් දෙනෙක් අර මේ චිරිතේ එක කියන එක. මෙතන මේ මෙතනදී ගත යුත්තේ සීනි හෝ පිටි හෝ තේ කොළ හෝ උණු වතුර හෝ නෙවෙයි හැන්ද දාලා අර කවලම් කරනවනේ කලතනවනේ
ක්‍රියාව තුනේ
අන්නේ සංසිද්ධියයි ගන්න ඕන. එක්කෝ අපි සීනි හරි එක්කෝ අපි සීනි හරි පිටි හරි තේ කොළ හරි උණු වතුර වලට හරි අහු වෙනවා. එහෙම නැත්නම් හදාපු කිරි තේයකට අහු වෙනවා.
එහෙමයි සර්.
අන්න ඒ සංගතියයි ගන්න ඕන. සංගතින්නම් සංගති. එක්ව යාම කියන වචනේ ගන්න ඕන ක්‍රියාව. දැන් ඒ සීනි තේ කොළ කිරි පිටි කියන්නේ උණු වතුර කියලා කියන්නේ එක්ව යාම සංගතිය නෙවෙයි. ඒ ටික නැතුව සංගතියක් කතා කරන්නත් බෑ. දැන් කිරිතේ එක කියන්නේ සංගති වෙච්ච එක.
නමුත් එකතු කරන ක්‍රියාව තමයි මූල ප්‍රධාන තැන අපචුනුණිගේ
කරනවා. ඔව් අපි තුමු කවලම් කරන අවස්ථාවකින් කවලම් කරද්දී කවලම් කරන්නේ මොකද්ද? එක්ක හැඳ අහු වෙනවා, එක්ක ජෝගු අහු වෙනවා, එක්ක අර මිශ්‍රණය අහු වෙනවා, එක්ක කවලම් ඒ අර සංගතිය කියන තැනයි යන්න ඕන.
දැන් අපි එතනින් ගියාම සම් අපේ ආයි මූලික ප්‍රශ්නයට આવොත් එතෙන්දී ඒක අර මේ ඒකත් එතකොට සම්නස් දැන් අපි එතෙන්ට අපි ආවේ රූපේ හින්දා දුක ඇති වෙන එක සම්නස් නේද ප්‍රශ්නේ අපි එතෙන්ට ආවේ.
රූපය රූපං රූපච්ඡාය සංගතං අභිසංකරොන් තීති සංකාරෝ කියලා කියනවානේ පජ්ජනීය සූත්‍රේ.
එහෙමයි.
රූපං රූපය කියන්නේ ප්‍රකට වීම කියන වගේ අර්ථය ගමු. දැන් ප්‍රකටත්වයක් වගේ ප්‍රකටත්වයක් ඉස්මතු වෙනවා, පිළිබිඹු වෙනවා, ඉද්දෙනවා, අපේ ලොකුසයින් අහස දෙනවා, ඇඳුම් කනවා කියන කාරණේ. දැන් අපි මෙහෙම ගත්තොත් දැන් ඇඳුම් කනවා කියන වචනේ අරගත්තට පස්සේ දැන් මම දැන් මගේ තුවාලයක් වෙලා තුවාලේ හරියට රිදෙනවා. ඉන්න බෑ, ඉවසන්න බෑ. ඒ නිසා මං කෑ ගහන්නේ. ඇයි මං කෑ ගහන්නේ? ඇඳුම් කන නිසා. ඒ නිසා ඇඳුම් කෑමක් නෑ කියන්න බෑ. ඇඳුම් කෑමක් නෑ කියන්න බෑ. මොකද මං කෑ ගහන්නේ ඇයි? වේදනාව දෙන්නේ ඇඳුම් කන නිසානේ. ඇඳුම් කෑමක් නෑ. හැබැයි ඇඳුම් කනවා කියන්නේ තුවාලෙට නෙවෙයි. මොකද මට රැට නිින්ද ගියාට පස්සෙත් එහෙනම් ඇඳුම් කන්න වෙනව නේද? ඒතකොට නිින්ද ගියාම තුවාලෙ නැති වෙන්නේ නෑනේ. පස්සේ දවසේ ඊටත් වඩා ලොකු වෙලා වන වෙලා තියෙන පුළුවන් නේද එතෙන් විතර. ඇඳුම් කෑම නෑ නෙවෙයි, ඇඳුම් කෑම පෙන්වන්න කිව්වොත් පෙන්වන්න වෙන්නේ තුවාලෙට. හැබැයි තුවාලෙට ඇඳුම් කෑම කියලා කියන්නේ
නෑ.
අන්න ඒ වගේ ප්‍රකටත්වයක ඇඳුම් කෑම ඉස්මතුව ප්‍රකටත්වයක් වගේ ඔන්න ඔය රූපං කියන්නේ අර ඇඳුම් කෑම වගේ රූපං ස්වરૂපයන්. රූපවත් වූ දෙයක් කියන දේ නෙවෙයි ස්වરૂපය කියන දේ. රූපං රූපට්ඨයි ස්වરૂපයේ ස්වરૂපයක් පිණිස. රූපං රූපට්ඨයි ස්වરૂපයේ ස්වરૂපයක් පිණිස සංකතං සකස් වූව. ස්වરૂපයේ ස්වરૂපයක් පිණිස සකස් වූව අවිසංකරෝති විශේෂයෙන් සකස් වීම. ස්වરૂපයේ ස්වરૂපයක් පිණිස සකස් වූව අන අවිසංකරෝති. එතනත් අර ක්‍රියාව පදයක් දීලා තියෙන්නේ අවිසංස්කරණය වීම විශේෂයෙන් සකස් වීමට කියනවා සංස්කාර කියලා. අවිසංකරෝති කියන ක්‍රියාවත් එක තමයි සංස්කාර කියන්නේ. කියන්නේතර සංස්කාර තමයි දුකක් හැටියට පෙන්වන්නේ. සබ්බේ සංඛාරා අනිත්‍යතාවය කියලා කියන්නේ. එතකොට
ඔන්නෝයි තණ්හා තුනට සාමාන්‍යස ගැලප කාමතණ්හා භවතණ්හායි භවතණ්හා. එතකොට කාමතණ්හා යටතේ මම සාමාන්‍යස මම ඒක කන්ටිනියු කරන්න ආසයි වෙන දවසක හරි සාමාන්‍යස මගේ චන්දන ප්‍රශ්නයක් තියෙනවා මං හිතන්නේ සාමාන්‍යස අපි ඇයට
හොඳයි
මම වෙන දවසක කන්ටිනියු කරනවා සාමාන්‍යස චන්දන ප්‍රශ්න
බොම්පිගේ මහත්
තිරුවන් සරණයි.
එහෙමයි සන්නාස. සන්නාස මටනේ අර ඒකේ මේ අර සන්නාස අර මේ තනක ගන්න අර උපාදින්නම් කියලා අර අතීත මේ කුදන්ත කාරණාවක් ගන්න සන්නාස අර කක්කලංකාර එක උපාදින්නම් කියලා. මේ එතන මට චුට්ටක් අර ඒක ඔළුවට හරියට ගිහින මේ එතන අතීත කුදන්තය ගන්න මොන වගේ විදිහටද මේ පොඩ්ඩක් සන්නාස මට පොඩ්ඩක් කරුණාවෙන් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද?
හොඳයි. උප කියන්නේ සමීපයට කියන එක, ළඟට කියන එක. දැන් අපි මේ දින්න කියන්නේ දුන්නා කියන එකනේ.
එහෙමයි.
ආදින්න කියලා කියන්නේ ලං කර ගන්නවා. උප ආදින්න උපාදින්න වෙනවා. ඊට පස්සේ දින්න කියන්නේ දුන්නා, ආදින්න කියන්නේ ගත්තා වගේ.
එහෙමයි සර්.
උප ආදින්න කියන්නේ ලං කර ගත්තා. ලං කර ගත්තාගෙන් උපාදින්නංක උපාදින්නං කියනකොට බිඳුවක් එකතු කරනකොට ඒක නාමපදය.
එහෙමයි.
ළඟට ගත්තු කාරණිය වගේ ලං කරගත්ත සිද්ධිය ලං කර ගැනීම වගේ කාරණේ.
එහෙමයි.
උපාදින්නං. ඒකට පටවි කියලා කියනකොට ලං කරගත්ත කාරණයක්.
එහෙමයි.
යං අජ්ජත්තං යං කියන කියනකොට යජ්ජත්තං ආජ්ජාතික උදේ. ඒකට දැන් ආධ්‍යාත්මික වෙනා තියෙන්නේ තද ගතිය. තද ගතිය නේ ගතිය. ගති ස්වභාවය. තද ගති ස්වභාවය තමයි අජ්ජත්තං ආධ්‍යාත්මික. පච්චත්තං තමාගේ වෙලා. කක්කලං ගොරෝසු. කරිගත කක්කලං කියන්නේ කර්කශයි කියන එක. කරිගතං කියන්නේ ගොරෝසුයි කියන එක. උපාදින්නම් ලං වූ වගේ ලං කරගත්ත කාරණයක් වගේ තමයි කියන්නේ.
ඒක අර
ලොකු සයින්හන්සි කියලා දෙනවනේ. දැන් අර උපාදින්නම් කියන වචනේ අර අද් දෙකේකට එකතු කරලානේ ගැට ගහලා. එහෙම
සනස මට මතකයි. සනස පොඩක්
ඇහැදිලි. මෙහෙම කියන්නම්කෝ. හැබැයි දැන් මේ දැන් ලී කෝටු දෙකක් අරගෙන වැල්පටකින් ගැට ගහනවා.
එහෙමයි සනස.
දැන් ලී කෝටු දෙකක් ගත්තට පස්සේ දැන් අංක 1 ලී කෝටුව කියන්නේ අපි තුමු ගැටගෙන බන්ධනයද කියලා හෙවුවොතින් බැඳීමද කියලා හෙවුවොතින්
එහෙම කියන්නත් බෑනේ සන්නස්.
බෑනේ. දෙවෙනි කෝටුවද කියලා හෙවුවොත් ඒත් බැඳීම උපාදින කියන්නේ බැඳීම නැත්නම් බැඳුණු කාරණේ නැත්නම් ලං වූව කියන වගේ අර්ථය එනවා. ලං වූව.
එහෙමයි.
බැඳීම කියනකොට දෙවෙනි එකක් නෙමෙයි.
එහෙමයි.
ඒ වැල්පටද කියලා හෙවුවට පස්සේ වැල්පටත් නෙමෙයි.
එහෙමයි සන්නස්.
එතකොට ඔය තුනෙන් තොරව බන්ධනයක් ගැන කතා කරන්නත් බෑ. ඔය තුනම බන්ධනයක් නෙවෙයි. බන්ධනයක් නෑත් නෙවෙයි.
එහෙමයි සන්නස්.
අන්න ඒ වගේ අර බන්ධනය කියන කාරණේ හොයාගෙන යන වගේ.
එහෙමයි.
තද ගතිය කියලා කියන්නේ අර බන්ධනය කියන උපමාව ආදේශ කරගත්තම ලං වූව කියන තැනට යන පුළුවන්නේ. අර උපාදින්නම් කියන වචනේ සයිනස් ඒ වගේ තැනකින් ගත්තා. ඒ වගේම අර කලයකට කලින් සයිනස් හරි මේ අර අතේ ගම් ටිකක් ගාලා මේසයක් උඩින් තියෙනවා කියන කිව්වේ. එහෙම උපමාවක්
තියෙනවා.
එතකොට දැන් අත ඇලෙන් දැන් අත නිකන් උඩින් තියෙනකොට මේ ගම් ගාලා අත නිකන් උස්සල තියෙනවා. දැන් ඇලීමක් කතා කරන්න පුළුවන්ද? බෑනේ නේ.
එහෙම කතා කරන්න බෑනේ සන්නස්.
බෑනේ. එතකොට මේසේ තියෙනකොට මේසේ බැඳීම කියලා කතා කරන්නත් බෑ. ඇලීමෙන් තොරව බැඳීමක් කතා කරන්න බෑ. එහෙමයි.
එහෙමයි.
බැඳීමෙන් තොරව ඇලීම කතා කරන්නත් බෑ. ඇලීමෙන් තොරව බැඳීම කතා කරන්නත් බෑ.
එහෙමයි.
ඇලෙද්දී බැඳෙන්නේ.
එහෙමයි සන්නස්.
ඇලෙද්දී තමයි බැඳීම. බැඳෙද්දී තමයි ඇලීම ගැන කතා කරන්නේ. කාට හරි කවුරු හරි කිව්වොත් මේ එහෙම ඇලිලා බැඳිලා තියෙද්දි
එහෙමයි.
කෝ ඇලීම කියලා පෙන්වන්න කියලා පස්සේ යා කියනවා. බෑ බෑ මාව පෙන්වන්න බෑ බැඳීම දිහා බලන්න කියනවා. අපි එහෙම කියමු කතාවට.
එහෙමයි එහෙමයි.
ඊට පස්සේ බැඳීම කෝ කියලා කිව්වට පස්සේ බැඳීම කියනවා. නෑ නෑ ඔයා ඇලීම මාව පෙන්වන්න බෑ. මාව බලන්න නම් ඇලීම දිහා බලන්න කියනවා.
එහෙමයි.
වැලීම කියන්නේ බැඳීම නෙවෙයි. බැඳීම කියන්නේ ඇලීම නෙවෙයි.
එහෙමයි.
ඇලීම කතා කරන්න වෙන බැඳීමත් එක්ක. බැඳීම නිසා බැඳීම කතා කරන්නේ ඇලීම නිසා. හැබැයි ඇලීම කියන්නේ බැඳීම හෝ බැඳීම කියන්නේ ඇලීම හෝ නෙවෙයි. හැබැයි එහෙම කාරණයක් නැත් නෙවෙයි.
එහෙමයි.
උපාදින්නම් කියලා කියන්නේ අර ලං කරගත්ත කාරණේ වගේ ලං වූව ලං වූ
ලං වූ
ඔව් ලං වූ කියන වචනේ තමයි සාදා ටිකක් කියන්නේ මට තියෙන සීමිත දැනුමත් එක්ක කියන්න පුළුවන් වචනයක් ලං වූ වගේ කියන්නේ
හරි
වගේ
එතකොට සනස මේ අවස්ථාවේ සනස දැන් එතකොට ඒ කියන්නේ එතන එක පැත්තෙන් ගත්තොත් අතීත පැත්තට ගිහිල්ලා නේ සනස ඒ කියන්නේ ලං වෙලා ඉවරයි වගේ තත්ක් වෙනවද කතා වෙනවද එහෙම
ඔව් පටවි කියලා කියනකොටම ලං වූවක් එක්කනේ කතා කරලා තියෙන්නේ
ලං වූවක් නේ සනස
ලං වූ හැබැයි ඒක පටවි ගැන කතා කරලා මේ
එහෙමයි
විචක්ෂණයට තැනත් ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරකේ උපාදනය කරන්නත් අර උපාදින්නම් කියන වචනේ බොහෝ වාග්ය තුනාසේ හරි පුදුම ලස්සනට ඒ වචනේ ඉස්මතු කරලා තියෙනවා.
එහෙමයි. එහෙමයි. සනසෙතනද සනසෙතන ඉස්මතු කරන්නේ සනසෙක නේද? පට්ඨවිය උපාදානය කරගන්නවා නෙමෙයි උපාදානය නිසා පට්ඨවිය කියන කාරණාවත් කියන්නේ සනස.
පටවිය උපාදානය කරගත්තොත් පටවිය කියලා දෙයක් වෙලානේ
තියෙනවන්නේ සනස් ඒකාන්තයෙන් තියෙනවා නේද
ඒකාන්තයෙන් තියෙනවා කියන තැනට ගිහිල්ලානේ
එහෙමයි එහෙමයි උපාදානය නිසා පටවි කියන එක ඒතකොට තමයි සනස් අපිට විමසීමක් පැත්තකට යන්න ඉඩක් තියෙන්නේ සනස්
හරියටම ඒ පටවිය විග්‍රහ කරනකොට විග්‍රහයනේ දෙන්නේ යන් අජ්ජත්තම් පච්චත්තම් කියලා
එහෙමයි
ඒතකොට විග්‍රහ මොකද මේ අර ෆෑන වගේ තමයි නේ ලියද්දී ෆෑන
එහෙමයි
ලියන එක තමයි ෆෑන කියන්නේ ලියන එක ලියන එක කියන ලියන එක නික ලියන එක කියනකොට ලිවීමනේ හොයන්නේ
එහෙමයි එහෙමයි සනස ඇත්තටම ඒ කියන්නේ එතන ඒ කියන්නේ අපි يعني අපි වරදවා ගත්තට විග්‍රහය දීලා තියෙන්නේ මේ ලඟ ගන්න තු විමසන්න තමයි නේ සනසෙතන
හරියටම හරි තද ගතිය කිය තද ගතිය කියලා කියන්නේ ලෝකයට අයත් බවක් කියලා තියෙනවා يعني
එහෙමයි
ඒ වගේම මේ ලෝකයට අයත් කියන එකෙන් අදහස් කරේ තදයි නම් පැවැත්ම කර ගිහිල්ලායි කියලා කියලා තියෙනවා හැබැයි විමසීම ඉස්මතු කරලා තියෙනවා
එහෙමයි
ගන්තරින් තද ගතිය මෝහ සම්බන්ධ වෙනවා ලෝකෝ තද ගතිය කියනකොට තෙනි මෝහ සම්බන්ධ වෙලානේ ලෝකෙට
එහෙමයි
ගබ්බ රූපෝ දිස්සති තියෙනවා වගේ දිස් වෙනවා
එහෙමයි එහෙමයි
භව්‍ය ස්වરૂපේ ස්වરૂපයක් මෙන් දිස්සති දිස්සේ
එහෙමයි එහෙමයි මේ සන්නසට මට මේ මෙතන මේ අර සන්නසට උපමාව කියන්නේ අර බැඳීම මේ අර දැන් කර කොටිත සූත්‍රය කතා කරන සන්නස අර සුදු ගුණයි කළු ගුණයි උපමාව තියෙන කතාව සන්නස එතකොට එතන බන්ධනය ගැන කතා කරන සන්නස
චන්දරාගය කියලා නේ
චන්දරාගය නේ සන්නස එතකොට සන්නස මට චෙට දැන් කියන්නේ ටිකක් අර ඒක බන්ධනේ සහ උපාදානය කියන එක අපිට නිකන් බැලු බැල්මට එක වගේ එකක් කියලා හිතනවා. නමුත් අපි සනස දැන් බන්ධනේ කියනකොට එකතු වීමක් වගේ පැත්තන්නේ. අපේ උපාදානය කියනකොට අල්ලා ගැනීමක් කියන කාරණාවක් නිකුළු ගන්නෙ නේ සනස.
අපිට
සනස පොඩ්ඩක් සනස කරුණාවෙන් මේ දෙක අතර පොඩ්ඩක් වෙනස කොහොමද කියලා පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න.
ඒ බන්ධනයයි
උපාදානයි ඒක කියන්නේ ඔය එක කොහොමද වෙනස් වෙන්නේ සානසනේ අපි බැලු බැලන් ටිකක් කො ටිකක් අර නිකන් එක වගේ කියලා හිතනවනේ ඔක
අතනදි කොට ඒක නම් කොටිත සූත්‍රයත් එක්ක තමයි පොඩ්ඩක් මේ
බලන්නේ සානස
බලන්න වෙන්නේ ඔව්
එහෙමයි එහෙමයි
කොටිත සූත්‍රේ පැත්තට පොඩ්ඩක් ගිහිල්ලා ඒ කාරණියත් එක්ක
එහෙමයි සානස දෙක දැන් අපහසු නැති සානස පස් වෙලා අපි මොකක් කතා කරමු
හා හොඳයි
එහෙමයි
කලුගණාගේ සුදු ගුණාගේ උපමාව නේද?
එහෙමයි සනස් එහෙමයි. 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 මට හිතෙන සනස් එක නේද බන්ධනය කියනකොට එකතු වීමක් වගේ පැත්ත අනිත් ඊට පස්සේ උපාදාන කියනකොට අල්ලා ගැනීමක් කියලා. එතකොට දැන් අර නමුත් ඕකේ ඒ කියන්නේ කොහොමත් වචනාර්ථයෙන් ගත්තත් එක වගේ නෙමෙයි. නමුත් අර පොඩ්ඩක් මට ඒක වෙනස මේ සනස් එකෙන් පොඩ්ඩක් අර සියුම් විදියට කොහොමද වෙන්නේ කියන එක පොඩ්ඩක් දැනගන්න ඕනාව තිබුණේ. ඒක සනස් අපි එහෙනම් පස්සේ ලා කතා කරමු.
පස්සේ ලා කතා කරමු. ඒක අදහස.
Exactly. ගොඩක් පින් සන්නස් වෙනවා සයින්වංශයට.
හොඳයි තිරුවන්.
අවස්ථාව ලබා දුන්න මහත්තයාට ගොඩක් පින් සිද්ධ වෙනවා. හොඳයි තිරුවන් සන්නස් සන්නස්.
ඔව් තිරුවන් සර්ණයි මුණන් අද දවසේ වෙලාව ගත වෙලා තියෙන නිසා අපි මෙතන සාකච්ඡා අවසන් කරමු. මේ මුලයිනේ සයින්වංශ.
ඔව් මේක හොඳයි.
සයින්වංශ එක ප්‍රශ්නයක් තියෙනවා. මේ ස්වාමීන් වහන්සේ මේ දැන් ඔය ඒ කාරණේ ගැන කතා කරනකොට දැන් ඔය පටවිය ගැන කතා කරනකොට අපිට මේ මෙසේ පටවියයි කියලා ලැබෙන ස්වභාවයක් තියෙනවනේ. ඒ කියන්නේ අපි පටවිය පටවියෙන් දැක්කොත් අපිට හම්බෙනවා මේ පටවිය ගැන කවදාකවත් අපිට අපිට දැනගන්න බෑ. එතකොට ඒක දෘෂ්ටිය. එතකොට දැන් ඔය උපාදාන වෙන තැනදී ඒ කියන්නේ දැන් මෙසේ පටවියයි කියලා ලැබුණ එතකොට දැන් ඔය මේ දැන් අපි දෘෂ්ටියක් කියලා කියන්නේ අපිට ඒක කවදාකවත් දැනගන්න බෑ. ඒක බැහැගෙන වැලීගෙනම ඉන්න එකක්. මේ කියන්නේ අර බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ දැන් අර සර්පෙක් ගෙම්බෙක් අල්ලා ගත්තා වගේ කියන්නේ අත් නොහරිනසේ තදින් අල්ලා ගැනීම. එතකොට දැන් අපිට මේ එතනදී දැන් අර ස්වාමීන් වහන්සේ උපමාවක් කියන්නේ දැන් නෑ නිින්ද ඉන්නකොට නිින්ද ගැන දැනගන්න බෑ අපිට. ඒ කියන්නේ නිින්ද ඉන්න කෙනෙක් නිින්ද ගැන දන්නේ නෑ. හැබැයි ඒක කෙනෙකුට කියපුවම තේරෙනවා. දැන් නිින්ද ඉන්න කෙනෙක් නිින්ද ගැන දන්නේ නෑ. හැබැයි අපි අවදි වුණාම තමයි දන්නේ අපි නිදාගෙන හිටියා කියලා. හැබැයි නිින්ද හම්බෙන්නේ නැහැ. හැබැයි අපි අවදිය ගැන දන්නේම නැහැනේ. ඒ කියන්නේ අපි අවදියෙන් ඉන්නවා කියලා අපි දන්නේම නැහැ. එතකොට අන්න ඒවා ඒ අවදිය කියන්නේ දෘෂ්ටිය. එතකොට ඒ අවදී කියලා කියන්නේ මඤ්ඤණාවක් නේ. ඒ කියන්නේ මනසින් සකස් කරලම දෙන එක. එතකොට අර ඔබ වහන්සේ කිව්ව දැන් පෙනීමෙන් හෙව්වොත් අපිට හම්බෙනවා පෙනීම ගැන දන්නේම නැහැ. දන්නේම නැති නිසා ආයතනයේ විසින් සකස් කරලා දෙන රූපයක් තමයි අපිට පේන්නේ. එතකොට ඒක ආයතනයේ විසින් සකස් කරනවා කියන්නේ ඒක මනසේ සකස් කරන එක මඤ්ඤණාවක් නේ. එතකොට මේ අපි අවදීන් ඉන්නවා කියලා කියන්නේ සම්පූර්ණම මඤ්ඤණාවකමයි ඉන්නේ. ඒ කියන්නේ උපතේ සිට මරණය දක්වාම මඤ්ඤණාවක ඉන්නේ. අන්නේ ඒක අතෙන්ද ගලපපුවාම මේ උපාදානය කියන්නේ දෘෂ්ටියක්. එතකොට ඒ අර අපි අවදියෙන් ඉන්න එක දන්නේ නැහැ වගේ මේ උපාදානය කියලා කියන්නේ දෘෂ්ටියක්. කවදාකවත් ඒක අපිට දැනගන්න ලැබෙන්නේ නැහැ. එතකොට ඒක නිසා නේද ඒ කියන්නේ උපාදානයේ නිසයි පටවිය. උපාදානයේ නිසයි පටවිය. එතකොට උපාදානයේ නිසයි රූපේ. උපාදානයේ නිසා ශබ්දේ දැනීම දැන ගැනීම. එතකොට අපිට මේ ලෝකෙම තියෙන්නේද උපාදානයේ නිසා නේද? ඒ එතන එහෙම ගලපපුවාම මට ආවේ අන්න ඒ විදියට. ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න
කිව්වා. ලෝකයම තියෙන උපාදානයේ නිසා කියන වචනයටත් වඩා මහත්මයා ගොඩක් ලස්සනයි මේ ලංවීම ලංුනේ කොහොමද කියලා හොයපු නැතිකම නිසා ලෝකයක් පැන වුණා ලෝකයක ඉස්මතුවක් වුණා කියන එක තමයි වඩා ලස්සන. නැත්තම් අර අපි ලෝකයම උපාදානය නිසා කියලා කියපු ගමන් අර වගේම අදහසක් කියනවා. උපාදානය කියලා කියන්නේ ලංවීම කියන්නේ. අනේ ලංවීම කියන්නේ මොකක්ද කියන කාරණය හොයාගෙන යන්න පුළුවන් නම් දැන් ඔන්න බලන්න එතන හරි ලස්සනට දැන් ආපු කාරණය මේ තියෙන දැන් බලන්න එතෙන්දි ඉද වික්කවේ දැන් ආපු කාරණයක් එක්ක පටවියත් එක්ක කතා කරන්නේ මම මේ මූලපරියාය සූත්‍රේ පැහැදිලි කරනවා ඉද වික්කවේ අසුතව පුතුජ්ජනෝ මහණෙනි මෙහිලා අසුතව පුතුජ්ජනය ඔන්න යා අහලා නැ බලන්නේ අසුතව කියන වචනේ කොච්චර වටින තැනක්ද කියලා වචන හලන්න බෑ හැඬුවොත් වැඩේ වරදිනවා නේද නේ අශෘතවත් කියන්නේ අහලා නැහැ. ඔන්නේ අහලා නැත්තේ කවුද? තථාගත පවේදිතේ ධම්ම විනයේ දේශියමානේ න සුසුසති. ඔන්නේ සුසුසති සූත්‍ර කියන තථාගත පවේදිතේ ධම්ම විනයේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කරපු ධර්ම විනයම දේශියමානේ. දේශනා කළත් න සුසුසති. ඇහෙන්නේ නැහැ කියලා කියන. ඇයි ඇහෙන්නේ නැත්තේ? අහන්න සුදුසු කමක් නෑ යාට. ඒකනේ නේද? යාගේ පැත්තේ නම් කොච්චර සුදුසු කමක් තියෙන්න ඕන දහම දේශනා කරද්දි ඇහෙන්න. ඒ කියන්නේ අහන්නත් සුදුසුකමක් තිබුණා ඇහෙද්දිත්. මොන දැන් මෙයාට මොකද වෙනා තියෙන්නේ? ඉද වික්‍රේ අසුතම පුතුජනෝ. අහපු නැති තැනම පුතුජනයි. අරියාණන් අද සාරයන් දකින්නේ නැහැ. අරිය ධම්මස උතුම් ධර්මය අදක්ෂයි. උතුම් ධර්මයේ හික්මෙන්නේ නැහැ. සත්පුරුෂයා දකින්නේ නැහැ. සත්පුරුෂ ධර්මයේ අදක්ෂයි. සත්පුරුෂ ධර්මයේ හික්මෙන්නේ නැහැ. ඔන්න එහෙම කෙනා. අන්න එයා තමයි පටවින් පටවිතෝ සංජානාති. තද පටවින් කියන්නේ පටවිය නැත්තම් තදගතිය. තදගතිය වශයෙන් සංජානාති. සංජානාති කිර කියන්නේම අඳුන ගන්නවා. අඳුන ගන්නවා කියන්නේ ව්‍යවහාරයකට ගිහිලා නේ.
ඔව් ඔව්.
පටවින් පටවිතෝ සංඤත්වා. තදගතිය තදගතිය වශයෙන් හඳුනගෙන හඳුනගෙන පටවින් මඤ්ඤති තදගතිය කියලා මඤ්ඤති හිතා ගන්නවා. මේ හිත හිතා ඉන්නව නේ. දැන් අපි කියන මඤ්ඤති කියලා කියන්නේ සිතයි කියලා ගන්නවා. හඟිනවා. හඟිනවා කියලා කියන්නේ මේ හිත මේ ඔන්න තදගතිය ඔන්න මට දැනෙනවා නෙවෙයි. එයාගේ තදගතියම කියලා තදගතියම වෙලා. يعني හිත හිතා තදගතිය එන තදයි කියලා පටවින් මඤ්ඤති. පටවි කියලා හඟිනවා. පටවියා මඤ්ඤති. තදගතියෙන් තමයි මේක උනේ කියලා හිතනවා. හඟිනවා. පටවිතෝ. පටවිතෝ කියන්නේ අර අර කියපු පටවියෙහි කියලා හඟිනවා. පටවිතෝ. තදගතියෙන් කියලා හඟිනවා. පටවින් මේටි. මගේ තදගතිය මට තදයි. මට තදගතිය කියලා හඟිනවා. පටවින් අභිනන්දති. තදගතියේ සතුට වෙනවා. සංකීස හේතු. එකට හේතු මොකද? ඔන්න හේතුව අපරිඥාතං කස්සාති වදාමි. පිරිසිඳ නොසෙවීමයි. එයට හේතුව කියලා කියන්නේ කියලා කියනවා. අන්න එහෙනම් මේ තදගතිය කියන කාරණය ලංගුවක්. ඒ කියන්නේ ලංගුවක් කියලා කියන්නේ මේ කියන්නේ තදක් තිබිලා ඒකට ලං වෙලා නේ. ඒතර ලෝකෙම ලෝකයම තදගතිය නිසා කියලා ඒ කියන්නේ ඒ කියන්නේ ලෝකය කියලා ඉස්මතුවක් වෙලා තියෙනවනම් අර බන්ධනයක් නිසා තමයි ලෝකය කියනට වඩා මේ බන්ධනේ කියන්නේ මොකක්ද නැත්නම් එකරුණ අපරිඥාත වීම තදගතිය කියන එක නොසේ සොයන්නේ නැති කමම පිරිසිඳ නොසේ වීම නිසාමයි ලෝකයක් කියලා ඉස්මතු වෙලා තියෙන අඥාන කම ලෝකයක් කියන ඉස්මතු වෙලා තියෙන නැත්තම් ලෝකයේ බන්ධණයෙන් කියලා කියොත් ආයි පොඩ්ඩක් විතර යනවා. හැබැයි ඔබතුමා කියපු මේ කියන්නේ වචනෙන් කියපු කියපු අර්ථය පැහැදිලි. ඒකටම තමයි මම තා චුට්ටක් කාරණේ ඉස්මතු කරේ කොට කරේ.
හිමයි සෝනස්. ඒකෙදි දැන් අර අපි අර පෙනීමෙන්ම දකිනා වගේ නැත්තම් ආයතන පිරිසිඳ දකිනා වගේ මේ පටවිය පටවියෙන්ම දකිනකොට මෙසේ පදවියයි කියන කෙනවනේ. ඒ කියන්නේ පටවිය හම්බුණු විදිය එනවනේ. එතකොට අපි අර එකක් විදියට ගන්න දැන් පටවිය කිව්වොත් අපි යමක් විදියටනේ. එතකොට මෙසේ පටවියයි. ඒ කියන්නේ මේක හම්බුණු විදිය හම්බෙනවා. ඒ කියන්නේ මෙසේ කියනකොට ඒ යමක් විදියට එන්නේ. ඒක පටවිය අපිට හම්බුණු විදියක් හම්බෙනවනේ අපිට මෙසේ කියලා. එතනින් මම කිව්වේ ඒ කියන්නේ ඒක පටවියෙන්ම දැක්කොත් ඒ ඔය බෝහන්ස කියපු තැනටම එනවා. එතකොට එතනින් එහාට තමයි දැන් අර බෝහන්ස කියමු අර මෙසලා සිටියේ මේ ඒ කියන්නේ උපාදාන වෙනකොට ඇත්තටම අපි හිතන් ඉන්නේ උපාදානේ නිසයි රූපේ නැත්නම් උපාදානේ නිසයි පටවිය කියන්නේ රූපේ නිසයි උපාදාන ඒ කියන්නේ අපිට උපාදාන රූපයක් දැක්කම තමයි අපිට උපාදාන වෙන්නේ කියලානේ අපි හිතන් හිටියේ. නමුත් ඒකේ අනිත් පැත්ත වෙන්නේ කියලා ඒකෙන්ම දැක්කොත් හම්බෙනවා කියලා
ඔබවන්සේම විචක්ෂණයක් කරන්න ඕන. ඔව් ඒක හරි. දැන් ඕක කියනෝනේ දැන් චත්තාරීච මහා දැන් රූපයක් ගත්තත් චත්තාරීච මහා භූතාන් එහෙම කියනකොට උපාදාය රූපං කියලා කියනෝනේ. ඒත් උපාදාය ස්වરૂපේ උපාදාය ලං කරගෙන කියලා කියනවා. එතනත් තරලන් වීම කියන කාරණේ හොයන්න යන්න පුළුවන්. ඒක පාදක වෙන්නේ පෙනීම හරි තදගතිය. දැන් ඇසන දැන් ප්‍රකට වීමක් නම් ඒ ප්‍රකට වීම ප්‍රකට වීමේ ලංවීම කියන කාරණේත් එක්ක ප්‍රකටත්වයත් එක්ක. ඒ කියන්නේ ප්‍රකට වීමේ ලංවීම කියලා කියන්න ඕනෙත් නෑ. ප්‍රකටත්වයක් කියන්නේම ලංවීමක් තමයි, අල්ලා ගැනීමක්ම තමයි. තද ගතිය අල්ලා ගන්නවා කියන්න ඕනේ. තද ගතිය කියලා ඉස්මතු වුණා නම් ලංවීමම තමයි, අල්ලා ගැනීමම තමයි. ඉතින් අර කරුණ හොයදී අර ඉතිරූපං කියලා කියනකොට ඒක අර මේ අර ඒක ඒ කියන්නේ දකිද්දී ඒක එළියට විග්‍රහ කරපු විදිය. ඒතර මේ ඉතිරූපං කියලා කියනකොට මෙසේ පටවියයි කියලා කියන්නේ එළියට කියන්න වෙන්නේ එහෙමයි. කියද්දී මෙසේ නැත්තම් මෙසේ පටවිය කියලා හමු වෙනවා හිම නෙවෙයි.
හමු වෙනව නෙමෙයි.
නෙමෙයි. එළියට කියන්නේ මෙසේ පටවියයි කියලා. දැන් එළියට කියන්න ඕනනේ. බාහිර විග්‍රහය. ඒ විග්‍රහය තමයි මෙසේ පටවියයි කියලා. මෙසේ රූපයයි කියලා තමයි බුදු
දිරූපය.
ඒක නුවණත් එක කතා කරන්නේ.
ඒකද? සවිනාසේක අර අර ඉස්සරලා කතා කරේ අපි සරත් මාත්‍යත් ඒක අපි අර මුලදී ડોක්ටර්ට ඒ කොටස විග්‍රහ කරගත්තා. දැන් අපිට රූපයක් හම්බෙන්නේ කොහොමද කියලා. එතකොට මෙසේ රූපයයි කියන එක. එතකොට ආයතනේ රවට්ටන විදිය. එතකොට අවිද්‍යාව කියන කොටස අපිට හොඳටම පේන්නම තියෙනවා. එතකොට ඒක අර කියන්නේ මේක මනසින් සකස් කරන මඤ්ඤණාවක්ම කියන එක ඒක හොඳටම පැහැදිලි වෙනවා. එතකොට අර වහන්ස කියපු විදිහට අර රූපයත් ඒ ඇස වගේ දේවල් වලට මේ ඒක ගැන කතා කරන්නේ ඒදීමක් එන්නේ පෙනීම පෙනීමෙන්ම දකිනකොට. එතකොට ඒ ඒකම තමයි ගලපලා ගත්තේ. දැන් පටවිය පටවියෙන්ම දකිනකොටත් ඒ විදියම හම්බෙන්නේ. ඒ කියන්නේ අර මෙසේයි කියන එක තමයි එන්නේ. එතකොට යමක් කියලා එන්නේ නැහැ.
මෙසේයි කියලා කියන්නේ එළියට කරන විග්‍රහයක් විතරයි. නැතුව පටවිය කියලා එකක් මෙසේ පටවිය කියලාවත් එහෙම කතා කරන්නත් බෑ. සහ මඤ්ඤණාවක් කියලා කියන්නේත් මෙතනදී මේ පිරිසිඳ හොයන්න කියන කාරණේ. හැබැයි මෙන්න මෙහෙමත් තැනක් තියෙන පොඩි තැනක් විග්‍රහ කරන්න ඕන. නැත්තම් දැන් අපිට වෙලා තියෙන මඤ්ඤණාවක් කියලා කියන්න නම් ඒක දැනුමක් වෙන්න බෑ.
දැනුමක් නෙමෙයි සමිනාස. ඒක මේ දකින්නම ලැබෙනවා. මේ මඤ්ඤණාවක් කියන එක අර දැන් රූපයෙන්ම තමයි ඒක හොයාගත්තේ. ඒ කියන්නේ දැන් අපි එක ගත්තම විදිය කිව්වොත් දැන් මට ඇහැට පොතක් පේනවා කියලා ගත්තාම ඇහැ කියන එකයි පොත කියන එකයි පෙනීම කියන එකයි කාරණා තුනක් වෙනවනේ. නමුත් පෙනීම නිසයි ඇහැයි පොතයි දෙකම යෙදුනේ. ඒ කියන්නේ ඇහැයි පොතයි ගැන කතාවක් ආවේ. එතකොට ඇහැට පොත පේනවා කියනකොට පෙනීම හෙව්වොත් අපිට පෙනීම ගැන හොයාගන්න බෑ. දන්නේම නැහිර වෙනවා. එතකොට නමුත් පොතකුත් පේනවා අපිට. එතකොට ඒ පෙනීම ගැන දන්නේ නැත්නම් පොත පේන්නේ කොහොමද කියන එක බොරුවක් කියන්නත් බෑ. පොත පේනවා. එතකොට අර ඔය අපේ සරත් මහත්තයා තමයි ඒක මට මුලින් කියලා දුන්නේ. එතකොට දැන් අපි අර එකහක් වහලා මෙහෙම ඇහැ හෙල්ලුවොත් පොත හෙල්ලෙනවා පේනවා. එතකොට පොත එළිය පොත නම් පේන්නේ හෙල්ලෙන්න විදියක් නැහැනේ. එහෙමනම් ඒ සකස් කරපු රූපේ තමයි අපිට එළිය තියෙන වගේ පේන්නේ. සකස් කරලා හින්දානේ ඒක අපේ ඇහැ ආයතනේ හොල්ලනකොට හෙල්ලෙන්නේ. එහෙමනම් අපිට ඇත්තටම ඇහැ අපිර වටලා තියෙන්නේ. කියන්නේ ඒ අපිට පොත පේනවා කියලා ආයතනයේ විසින් සකස් කරන ලද රූපේ තමයි ඒ පේන්නේ. එතකොට අපිට හොඳටම තේරෙන්නේ ඒ කියන්නේ සකස් කරන ලද කියන්නේ මනසින්නේ. එතකොට ඒක අනිවාර්යයෙන්ම ඒක එතකොට මනසින් සකස් කරන මඤ්ඤණාව. එතකොට ඒ පොත එහෙමනම් අපිට මේ දවස පුරාම පේන රූප ඒ සේරම එතකොට සකස් කරන ලද රූප තමයි අපිට පේන්නේ. අන්න ඒ විදිහට තමයි මම ඒක ගත්තේ.
මෙහිම ඔතන පොඩි සියුම් තැනක් තියෙන මහත්මිය. දැන් අර කලින් කියපු උපමා කියන්නේ එහෙම විමසන්න යමු වීම නරක නෑ, හොඳයි. අර හැක් වහලා කරපු ඒ කාරණාව අර ඒ වගේ කාරණා. එතකොට මේ හරි පෙනීම නිසා පොත පෙනීම නිසා මම හරි දැන් ඔතනදී එතකොට අපි යනවා පෙනීම නිසා පොත පෙනීම නිසා මම කිර කිරු පස්සේ පෙනීමයි පොතයි මමයි තුනක් කියන තැනට යන්නත් පුළුවන්. එහෙම නැත්නම් ආපහු යන්න පුළුවන් පෙනීමයි කියන්නේ පොතෙන්තරෝ පෙනීමක්වත් පෙනීමෙන්තරෝ පොතක්වත් පොතෙන්තරෝ කියන්නේ මගෙන්තරෝ පෙනීම හෝ පොත කතා කරන්නත් බෑ. පෙනීමෙන් තොරව මම හෝ පොත කතා කරන්නත් බෑ. පොතෙන් තොරව පෙනීම හෝ මම කතා කරන්නත් බෑ. එහෙම බැලුවොත් තුනම එකක් වගේ තැනටත් යන්න පුළුවන්. ඒකත් සත්‍යනේ. හැබැයි මම කියන්නේ එක කාරණයක්, බැලීම කියන්නේ තව කාරණයක්, පොත කියන්නේ තව කාරණයක්. පෙනීමෙන් තොරව පොත කතා කරන්නත් බෑ, පෙනීමෙන් තොරව මම කතා කරන්නත් බෑ. එහෙම බැලුවොත් කරුණු තුනක්.
ඔව්.
එතකොට මමයි පොත්, මමයි බැලීමයි පොතයි තුනක් කියන එකද හරි? එහෙම නැත්නම් මේ මම නැතුව බෑ පෙනීමයි පොතයි කතා කරන්නත් බෑ, පෙනීම නැතුව මමයි පොතයි කතා කරන්නත් බෑ, පොත නැතුව බැලීමයි පොත් මමයි කතා කරන්නත් බෑ. එහෙනම් එකක්ද? තුනක් කියන කිව්වොතින් එතකොට අවස්ථා සම්බන්ධයක් වෙනවා. තුනක් කිව්වොතින් කාල පරාසයකට යනවා. අන්න කාල ඊටපස්සේ මැනීමකට යනවා තුනක් කියලා. කර්තෘත්වයක් එක්ක. එකක් කියලා කිව්වට පස්සේ ඉබේ කියන තැනට යනවා. ඔය දැන් අර පොත අරම මූලික වශයෙන් මහත්මයා හිතන පැත්තට ගියාට කමක් නැහැ. එහැ මෙහෙම කරද්දි මෙහෙම වෙනවා කියලා. හැබැයි එතනත් හරි මේක වෙන්නේ මෙන්න මේ මනසින් තමයි මේක කලින් එකක් එක්ක තමයි වෙන්නේ කියනකොට අර ඒ ඔක්කොම දැනුමක් හැටියට දත්තයක් ඇවිල්ලා තියෙනවා. හැබැයි ඇහැ කියන්නේ මොකක්ද කියලා හොයාගෙන ගියා නම් අර පොත හෙල්ලෙන කතා හරි අර ඒ පැත්තට යවෙන්නේ නැහැ. ඒ මොනොත ඇහැ තියෙනවා, තියෙන ඇහැ හෙල්ලෙනවා වගේ තැන පැත්තකට යන්න පුළුවන්. අරම හිතලා පහරක් දෙන්න පුළුවන් මේ අපි ඉන්න ලෝකේ වැරදි කියලා. හැබැයි ඒක එහෙම වැරදි කියලා නිගමනයකට ගියොත් නම් ඉසියුම් අපි අහුවෙන්න පුළුවන්.
එතන සොයනවාස දැන් අපිට ආයතනේ දැන් මේ දැන් අපිට එළියේ පේනවා කියලා මේ රවට්ටන තන බලා ගන්න විතරයි මං අර එහෙම ඒ ගැන ඔබ
සිංහලෙන් හරියට එහෙම ගත්තර කමක් නෑ මහත්මයා කියන රව ඒක ඉතින් අර මේ උන්නාබ බ්‍රාහ්මණ සූත්‍රයේ තියෙනෝනේ හැට පිටිසරණ මනසේ කියලා. ඒක වරදක් නෑ. ඒ අර රවට්ටන ගතිය ගැන අදහසක් ගන්න ඒ මට්ටමින් ගත්තට කමක් නැහැ. එහෙම ගත්තර කමක් නැහැ. අඩුම තරමේ බුද්ධ වචනේ පැත්තට කියනවත් නැහැ.
එතකොට අපිට අර පැහැදිලින් දැන් අපිට මේ එළියේ තියෙනවා කියලා පේන රූපේ එළියේ තියෙනවද නැද්ද කියන එක එකකට නෙමෙයි. දැන් අපිට මේ එළියේ තියෙන රූපේ මේ අපිට මේක මේ සකස් කරලා දෙන රූපේ කියන එක ඒකෙන් අල්ල ගන්න පුළුවන්. වෙන ආයතනික එක අල්ල ගන්න බෑ. කණෙන් අල්ල ගන්නත් බෑ ඒක. නායෙන් බෑ. නමුත් ඇහෙන් අල්ලන්න පුළුවන්. මොකද ඇහැ ඔල්ලනකොට එළියේ රූපේ හෙල්ලෙනව පේන්න බෑනේ. නමුත් අපිට එහෙම පේනවා. එහෙමනම් ඒක අනිවාර්යෙන් එළියේ තියෙන එක වෙන්න බෑනේ. සකස් කරපු රූපේ තමයි ඒ තියෙන්නේ එතකොට. දැන් අපි ඉගෙනගෙන තියෙනවනේ මේක මේ මනසින් සකස් කරන විදිහ. සංඛාර කියන එක. අන්න ඒක
පැහැදිලි කරන්න තමයි මම එතන ගත්තේ. මහත්මයා සංඛාර කියන වචනේ එතනට ගාව ගන්න යන්න එපා මහත්මයා. සකස් කරනවා කියන සංඛාර කියන වචනේ නම් දා ගන්න එපා. මොකද සංඛාර කියන වචනේ ඔය යන්නේ අර ඔය කියන්නේ මේක අපි ඉන්න ලෝකෙ නිකන් බොරුවක් කියලා ඒකට වචනේ දාගන්න ගියාට කමක් නැහැ. ඒක නිකන් එහෙම හැබැයි සකස් කරනවා කියන ඔය කියන්නේ මේක මෙහෙම වෙන්න පුළුවන්ද කියලා අර මූලිකව හිතන ගතියක්. හිතන ගතියක් කියන තැනට ගියාට කමක් නැහැ. භාග්‍යතුන් වහන්සේ සංකාර කියන්නේ උතන්ට නම් නෙමෙයි හැබැයි. අතන අර හිතන ගතියක් අර විමුක්තිගාමී කෙනෙක් අර ඒ මට්ටමින් ගියාට කමන්නේ. භාග්‍යතුන් වහන්සේ දෙන සංඛාර කියන වචනේ තැනට නම් යන්න ගියොතින් භාග්‍යතුන් වහන්සේ සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤායි පස්සති. සංස්කාර කිව්වත් අනිත්‍යයි කිව්වත් ප්‍රඥාමයි කිව්වත් ප්‍රඥාවෙන් දකින්නවායි කිව්වත් නොයැලෙනවා කිව්වත් මාර්ගයයි කිව්වත් ඒ ඔක්කොම එක අර්ථයෙන් භාග්‍යතුන් වහන්සේ සංස්කාර කියන තැනම ඉස්මතු කරන තැනම අනිත්‍ය කුළු ගැන්වෙනවා. මාර්ගය සහ ප්‍රඥාවේ භාවිතය ඔය වචන ඔක්කොගෙම කියන කාරණේ ඉස්මතු වෙනවා. අරග නිකන් හිතන ගතියකට කියන්න කමක් නැහැ. මේක මෙහෙම වෙන්න පුළුවන්ද කියලා තැනක් තියෙන්නේ.
ආසන්න
මේක මෙන්න මෙහෙම වෙන්න පුළුවන්ද කියලා අර කෙනෙක් අර නිකන් තිගැස්සිලා යන්නේ.
ආ එහෙමයි සර්.
අන්න එතනට නැත්නම් සකස් කර ගන්නවා කියන වචනේ ගිහිලා නැත්නම් අපි හිමීන් කරේ සංස්කාර කියන අර භාග්‍යතුන් වහන්සේ දීපු අතිගාම්භීර තැනට හිමීන් කරේ හේතුෙන් ඒකමද මේ කියලා එහෙම ගියොතින් අර පොඩ්ඩක් ඒක අපිට හානියක් වෙන්න පුළුවන්.
ඔව් එහෙම සනස දැන් ඒක ඇත්තට මමවත් දන්නේ නැහැ. දැන් අපි අර සකස් වීම අර අපි වචන තුනනේ කියලා තියෙන්නේ. දැන් එතකොට අර දැන් අර මට ඒ මොහොතේ හිතුණු දේ තමයි ඒක ඔබවහන්ස පැහැදිලි කරපු එක මේ ඒක පිං.
මේ තේරුම් ගන්නයි අපි ගොඩක් කාලේ ගියා සන්නාන්සි අපි නිදාස් කරන්න උනේ. අපි අද අවසන් කරමු. ඔව් ප්‍රශ්න තියෙනවා අපි ලබන සතියට කරගමු. දැන් තේරුවන් සරණයි අදත් අපි ස්වාමීන් වහන්සේ ඉතාම වටිනා කර්ම කරුණු අපිට පැහැදිලි කරලා දුන්නා. විශාල කුණ්‍ය කර්මයක් ස්වාමීන් වහන්සේ ඒ පැත්තේ ස්වාමීන් වහන්සේ කරගත්ත අපේ ධර්ම දානමේ පින්කම තුළින්. ඒ වගේම අපි හැම සම්බන්ධ නාමත් මේ ධර්ම කරුණු අවබෝධ කරගෙන ධර්මයට යොවීම තුළින් විශාල කුණ්‍ය කර්මයක් ජනිත කරගත්තා. ඒ සියලු කුසල් අපි ස්වාමීන් වහන්සේට අනුමෝදන් කරමු. නිදුක් නිරෝගී චිර ජීවනයේ ප්‍රාර්ථනා කරමු. ස්වාමීන් වහන්සේගේ දෙමව්පියන්ට වගේම ගුරුවර අධ්‍යාපන ස්වාමීන් වහන්සේලාට අනුමෝදන් කරමින් ස්වාමීන් වහන්සේට මේ ඉක්මනින්ම ධර්ම කරුණු අවබෝධ වෙලා අවසාන බලාපොරොත්තු ඉටු කර ගැනීමට මේ ධර්මදාන ලිපිකම හේතු ස්වාමීන් කියලා ප්‍රාර්ථනා කරමින් ඔබ හැම දිනකටමත් ඒ වගේම මේ පුණ්‍ය කර්මයෙන් වහවහා ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසට සාකච්ඡාව නිමා කරමු. ස්වාමීන් වහන්සේට යොමු වෙනවා සාකච්ඡාව අවසන් කරන්න කියලා. ඊළඟ සර්වයි. ඊළඟ සර්ණ මම දැන් ස්වාමීන් වහන්සේ දන්ටවත් විසන් දේලා වාගේ ගෞරවක මට අමතක වුණ අපේ මහාචාර්ය රවි ගෝකල්ගේ මෙතුමාටත් මේ අවස්ථාවේ සම්බන්ධ වෙලා නුණත් සෑම දිනම ප්‍රසස් කරගත් කුසලයේ එතුමාටත් අනුමෝදන් කරමින් නිරෝගී චිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් එතුමාටත් මේ ධර්ම මාර්ගයේ වහවහ ධර්මය අවබෝධ වීමට මේ කුසල හේතු වාසනා වේවා ප්‍රාර්ථනා කරනවා. ඊළඟ සර්වයි
සුනන්ද මහත්තයාට අපි ඉතාමත්ම පින් අනුමෝදන් කරන ඔබතුමා කරන්නා වූ මේ යහපත් කාර්යය ගැන. ඊළඟ සර්.
තිරුවන් සරණයි.